අනන්ත කීරස අනන්ත කීරස
අනන්ත කීරසේ දෙවෙනි හෝරාවට අපි හෙමින් 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 පියමන්න වෙලාවේ මම මේ ස්ටැන්ලේ ඔබට කියන්නේ මේ උත්සව සමයේ දෙසැම්බර් 17 සහ 18 දිනයන්හිදී වත්තල මීගමෝහ බත්තර මුල්ල ආපිකෝ සෙන්ටර් එකකින් ආපිකෝ මෙට්ටයක් මිලදීගෙන අගනා තෑගි දිනා ගැනීමට අවස්ථාවක් හිමි කරගන්න කියලා. සැපනින්දට සැප මෙට්ට හොඳද ආපිකෝ?
ඔව්, මේ දවස්වල සීතලයි.
සීතලයි. දැන් අපි අර පළමු හොරාවේ අපි මේ ආපිකෝ සැප මෙට් එක වගේ හිටපු නිසා අපිට
මේ තේරුන්නේ නැහැ
මේ තේරුන්නේ නැහැ
කාලය
පිළිබඳව. සැපනින්ද
අනිත් එකදී මේ දිව්‍ය ලෝකෙ ගියත් හම්බ වෙන්නේ ඔය මෙට්ටන්නේ.
ඔව්, මොකද දිව්‍ය ලෝකෙ සැප.
සැප.
සැප. ආපිකෝ
මේ ඒක මෙහෙදි ගන්න පුළුවන් නම් ඉතින්
ඔන්න තියන බතරමුල්ල මීගමෝහ වත්තල ගිල තමයි තෑගිත් දිනාගෙන තෑගිත් තුරුල් කරගෙන මෙට්ටෙම බුදිය ගන්න පුළුවන්
ඉදා ගන්න.
ඊට පස්සේ මම ඔබට ඉදිරිපත් කරන්නේ ප්‍රිය මිත්‍ර මිතුරනේ ලෝකේ මේ දෙසැම්බර් මාසයේ වැඩියෙන්ම ඇහෙන ගීතේ මේ උණුණුවේ නිකුත් කරපු වර්ෂන් එක. ඒ කියන්නේ මේ එක සයිලන්ට් නයිට්. සයිලන්ට් නයිට් කියන ගීත ස්ටැන්ලේ නැත්තල් කැරොල් එකක් හැටියට දැන් ලෝකේ රෙජිස්ටර් වෙලා තියෙන්නේ, ස්ථාපිත වෙලා තියෙන්නේ. ඒ ගැන ඔබට මොකද හිතෙන්නේ?
ඔව්, මම අහලා තියෙන විදිහට ජර්මනියේ එක්තරා ප්‍රාන්තයක මේ පොඩි ගමක පුංචි පල්ලියක හිටපු පියතුමෙක් විසින් තමයි ඔය ගීතේ මුලින්ම නිර්මාණය වෙන්නේ. ඒ සඳහන් වෙනවා ඒ එතුමා මේ ගීතේ තනුව නිර්මාණය
කරලා. මම ඒක ටික ඔක මේ 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 ඒ උණුපුරණය කරන්නම්. ඒ කියන්නේ ජර්මනිය සහ ඔස්ට්‍රියාව බෙදෙන්න පෙර ආතුව 1818 තමයි මේක මේ නිර්මාණය වෙන්නේ. ඒ තමයි ජෝසප් මොග් ෆ්‍රාන්ස් ෂේවිය කියන මේ දෙදෙනෙක් කවිලා තමයි මේ කරන්නේ. මේ ජෝසප් මොග් කියන්නේ ඊට පස්සේ විශේෂම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ජෝන් ප්‍රීමන් යන් කියන බිෂොප්වරයා ජර්මන් භාෂාවෙන් තමයි මේ ගීතය ප්‍රථම නිර්මාණය 1859 තමයි පටිගත වෙන්නේ. ඒක මේ සම්පූර්ණම කියන්නේ ඔස්ට්‍රියානු භාෂාවෙන් ලියලා තියෙන්නේ ඔබන් ඩග් සෙල්ස්බර්ග් කියන පුද්ගලයා. ඒ කියන්නේ මේ සයිලන්ට් නයිට් කියන ගීතය.
ඔකේ තනුව නිර්මාණය කරගන්නේ ඒ පල්ලිය හුඟක් දුප්පත් පල්ලියක් තිබුණ පොඩි ඕගන් එකක්. ඒ ඕගන් එකේ බැලෝ එකත් මීයෝ කාලා ඒක ඇතුලේ හුලං යනවලු. ඉතින් ඒ වගේ හිතා අසීරුවෙන් තමයි මේ තනුව නිර්මාණය කරගෙන තියෙන්නේ ලෝකෙ මුලින්ම.
ඔව්, ඊට පස්සේ මේ ඉකුත් වර්ෂයට පෙර ආතුව ගණනය කරද්දී ඒ කියන්නේ නිල නොලත් මට්ටමින් මේ ගීතය කැරොල් ගීතයක් නෙමෙයි, හැම ශිල්පියෙක් හැම බටීර ශිල්පියෙක්ම යුරෝපීය ශිල්පියෙක් සමා වගේම ඉංග්‍රීසි ගී ගයන් හුඟ දෙනෙක් තමන්ගේ ආත්මයට සහ තමන්ගේ හැකියාවට ආශිර්වාදයක් වශයෙන් හැම නත්තලකම මේ ගීතේ තමන්ගේ වර්ෂන් එකක් නිකුත් කරන්න පෙළඹිලා තියෙනවා. හැබැයි කවුරුක්වත් ඒකට මේ රයිට් සිල්ලලා නැහැ. මේක මේ එතකොට ජෝසප් විශේෂම මේ ජෝන් ප්‍රීමන් යන් කියන බිෂොප්වරයා තමයි අවසානයේ මේ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්නේ. එතුමා මේ මුළු ලෝකෙට මේක ධර්ම ප්‍රචාරය උදෙසා මේක බාර දීලා තියෙනවා. ඉන් අනතුරුව මේ යුනිවර්සල් සහ සෙසු ප්‍රධාන ලේබල ඔස්සේ මේ ගීතය නොගැයූ ප්‍රකට ගායකෙකෝ ගායිකාවක් නෑ, ගායක කණ්ඩායමකුත් නෑ. එක්කො ඔවුන් කියන ගීත පටිගත කිරීම කරලා නැතත් අනිවාර්යෙන් කොහේ හරි සජීවී ප්‍රසංගයක හරි ගායනා කරලා තිනවා. ඒක තමයි විශේෂත්වය. එවැනි ගීත තියෙනවනම් ඉතාමත් අල්ප මාත්‍ර සංඛ්‍යාවක් තිබෙන්නේ. මේ එයින් අංක එක හැටියට තමයි ලෝකේ හඳුන්වන්නේ.
අනිත් එක ලෝකේ ඒ ගීතේ අපි තුන් භාෂාව නොතේරෙන කෙනෙක් ඇහුවත් ඒ නත්තලේ තියෙන සීතල සහ මිහිරියාව සහ යාගමික ගුණය ඒ නාද මාලාව ඇතුලේ තියෙනවා කියලා මම හිතනවා.
අනිවාර්යෙන් අපි ගීතේ අහලි වෙලා කතා කරමු. භාෂා 142කින් දැන් මේක පටිගත වෙලා ලෝකේ පුරා තිබෙනවා. කිතු බැති මැතුන් අතරේ මේ අපි අහන්නේ 227 වෙනි වර්ෂන් එක. 227 වෙනි වතාවට ගැයිච්ච වර්ෂන් එක. මේ ගීතය ගයන්නේ වර්තමානයේ මයිකල් ජැක්සන් ඇරුණාම ලෝකේ වඩාත්ම ජනප්‍රිය ගායකයා. ඒ තමයි ලයනල් රිචි. ඔහු 1968 ඉඳන් ක්ෂේත්‍රයේ ඉන්නවා. 2011 තමයි මේ ඊයේ පෙරත මේ ගීතාවලිය ඔහු නිකුත් කළේ. වයස අවුරුදු 62යි දැන් ඔහුගේ වයස. 1982 ඉඳන් තමයි ඔහු ගීත ගායනයට එන්නේ. කියන්නේ තනියෙන් ඊට කලින් කොමදෝස් කියන සංගීත කණ්ඩායමත් එක්ක ඔහු හිටියේ. මේ ඔහු ඇත්තටම මේ ආර්ථික විද්‍යාව උපාධිධාරියෙක්. ඒක කියන්න ඕන ආර්ථික විද්‍යා උපාධිධාරියෙක්. ඒ වගේම කියන්නට ඕන මේ ඉතාමත්ම දක්ෂ ටෙනිස් ක්‍රීඩකෙක්. ඔහුගේ මේ තාත්තලා අම්මලාගේ තියෙන මේ ඕනෑවට තමයි ඔහු ගායන ශිල්පියෙක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. එතකොට මේ ගීතය ඔහු විතරක් මොකක් වූ හේතුවකින් ඔහුට ගයන්න බැරිලා තියෙනවා. සයිලන්ට් නයිට් කියන ගීතය. ඒ ඔස්සේ තමයි ඔහු මේ නිර්මාණය කරන්නේ. මම මේක අලුතින් කරනවා කියන එක ඊට පස්සේ දැන් මේ ඇතර මේකේ මේ හොඳ මාතෘකාවක් මේ ගීතාවලියට දීලා තියෙනවා. හොඳ ටැග් එකක්, ඒ කියන්නේ මේ ගීතාවලියට සිරස්තලයක් දානවා, නම දානවනේ. සවුන්ඩ් ඔෆ් ද සීසන්. සවුන්ඩ් ඔෆ් ද සීසන් කියලා තමයි මේක හඳුන්වන්නේ. ප්‍රේමිත මිත්‍රෙනි, සයිලන්ට් නයිට් අපි මේ අහන්නේ ලෑනල් චිකි හඬින්.
Sleep in heavenly
ඒ මානව ස්වර පූජාව ලෑන් රිචිකින් මේ වකවානුවේ ජේසුතුමන්ගේ උත්පත්තිය සමරණ අවස්ථාවේදී මුළු ලෝකෙම සංගීත ශිල්පීන් නොයසනම් රංගන ශිල්පීන් කලා ශිල්පීන් ඔවුන් කිතුබැතුම තුන්නම් බොහෝ දෙනෙක් මේ කටයුත්ත මේ සයිලන් නයිට් හා සමාන දේවල් බොහෝ දේවල් ගැයුමෙන් වැයුමෙන් රැඟුමෙන් කරන බව සඳහන් කළ යුතුයි. ඔවුන් විශ්වාස කරන්නේ ඔවුන්ගේ ඔවුන්ට දෙවියන් දුන් දායාද නැවත වතාවක් ඔවුන් දෙවියන්ට පෙන්වන්න අවස්ථාවක් ලැබෙනවාය කියන එක. ඒ ගැයුම පිළිබඳව මං හිතන්නේ අනිවාර්යෙන් يعني ලෝකෙට ගැයුම් අහපු කෙනෙක් ඔබ රැහන රුචිකී ගායනේ.
ඔව් ඒක තමයි තියෙන විශේෂත්වය. දැන් අපිට නැත්තෙත් ඔය විශේෂත්වය. මොකද දැන් ඒ අවුරුදු ගානක් වෙන ඒ සයිලන්ට් නයිට් කියන ගීතය ඔහු අර පෙරපුරුදු අන්දමටම ඒක අහලා ඒකට සංගීතය කරලා ගායන්නේ නැහැ. ඔහු කරන්නේ ඔහුගේ අඬෙන් උපරිමේ කියන්නේ ඔහුට තියෙනවනේ වර්ෂන් එක. ඔහුට අනන්‍යතාවයක් තියෙනවනේ. ඒ අනන්‍යතාවය තුළ ඒ ගීතය ගායන්නේ කොහොමද කියන එක තමයි ඔහුගේ ප්‍රශ්නේ. ඔහුට ජේසුස්වාමි දරුවෝ වෙනුවෙන් ජේසුස්වාමි දරුවන් වෙනුවෙන් ඔහුගේ අඬෙන් දෙන්න පුළුවන් සුවිශේෂම දේ ඔහු දීලා තියෙනවා ගීතයේදී. මොකද සංගීතයේ තියෙන හුඟාවක් පහළ සංගීතයේ ඔහු ටික පොඩි උදව්වක් වෙනවා විතරයි. ඔහු කියන්නේ ඔහු විශ්වාස කරනවා ඇති වැඩියෙන්ම ඔහුගේ අඬෙන් තමයි ජේසුස් ස්වාමි දරුවන්ට ඔහු පූජා කරන්න ඕන කියලා. ඒක තිබුණා ඒ ගීතයේ තුල.
ඒ කැපවීම එකම කිවිති ඔබ ප්‍රේමිතුන් මිතුරනි කියන්නේ ඔබ ශ්‍රාවකින් හැටියට නත්තල් කාලයේදී වැඩිපුරම ඇහෙන්නේ මේ බොනියම් ගායනා කරන ගීතය. ඔය කලකර පෙරහ බෙත්ලෙහෙම් කියන ගීතයම ඉංග්‍රීසි ගීතය කියන්නේ බොනියම්ල ගායනා කරන්නේ එකත් නත්තල් කැරොල් ගීයක් ඒ බව කිව යුතුයි. කියන්නේ ලෝකේ වැඩියෙන්ම අලවි වෙලා තියෙන නත්තල් ගීතාවලිය තමයි මේ බොනියම්ස්ලගේ ඒ නත්තල් ගීතාවලිය. ඒකේ ප්‍රමාණය මං ඔබට හරියටම ලබන සතිය කියන්නම්. මොකද ඊට අහලකටවත් එන්න අනික් කිසිදු මොකද මේ දැන් අලුතින් නැවත වතාවක් මම හිතන්නේ යුනිවර්සල් ආයතනය විසින් ගීත තැටි මිලියනයක් අලවි කරන්න විධි විධාන දා තිබෙන බව මේ ඊයේ පෙරද සටහන් වෙලා තිබුණා. මොකද එක සමාජිකව පමණයි ඉන්නේ ඇගේ ප්‍රධානත්වයෙන් තමයි ඒ කටයුතු කරනවා කියලා කියන්නේ. මොකද ඇමරිකාවෙ ඉන්නේ එක සමාජිකාවක් විතරයි. ඒ නිසා ඊළඟ ගීතය අපි අහන්නේ තවත් හඬ සිත්තරකින්. ඒ කියන්නේ මේ පෑන්තුඩෙන් තිලිතුඩෙන් චිත්‍රාන්දපු තමන්ගේ ස්වර ලාලිත්‍යෙන් ස්වර මහිමෙන් ගීත ගායනා කරපු ශිල්පියෙක් හරි අඩුයි එහෙම අය. මේ අපි අහලා තියෙන මේ ජී එස් ප්‍රනාන්දුගේ ගෝලයා කියලා තමයි හඳුන්වන්නේ සුසිල් ප්‍රේමරත්නයන්.
නෑ ඔහුගේ පියත් චිත්‍ර ශිල්පී සාරිස් මාස්ටර් එම් සාරිස් කියන්නේ පරම්පරාවම චිත්‍ර ශිල්පියෝ.
එකම ගාමිණි ෆොන්ස්කා මහත්මයාගේ චිත්‍ර ගුරුවරයා.
ඔව් චිත්‍ර ගුරුවරයා. බොහෝ කාලයක් ගිහින් තියෙනවා ඉගෙන ගන්න ගාමිණි ෆොන්සේකා.
මොකද චිත්‍ර ඇඳීමේ කලාවෙත් බොහොම නිපුණෙක් සමහරලාට. මොකද මේ සමහර චිත්‍ර දැකලා ඒ පිළිබඳව ඔහු සඳහන් කරනවා අපිට දැනෙනවා මේ චිත්‍ර පිළිබඳව.
ඔව් නෑ ඔහු සෑහෙන කාලයක් වකවානුවක් මේ ගල්කිස්සේ එතකොට හිටියේ සුසිල් ප්‍රේමරත්නයන්. ඒ හැමදාම ගිහිල්ලා මේ ඉගෙන ගුරුවරයෙක් වශයෙන්ම ඉගෙනගෙන තියෙනවා චිත්‍ර කලාව. ඔහු මං හිතන්නේ ඔහු මියනතුරු චිත්‍ර කලාවට පුදුම ආදරයක් තිබුණේ.
ඒ වගේම මේ මෑත වකවානුවේ ඔහු අපාතයෙන් වියෝ වුණේ බොහොම හිමින් කතා කරන දෙපාරක්වත් අහන්න ඕන මේ කියලා තමයි අපි බලන සුසිල් අය කියලා කියන වෙලාවල් තියෙනවා. දෙපාරක්වත් අහන්න ඕන කියන දේ මොකක්ද කියලා. එහෙම බොහොම මේ හිමිහිට කතා කරන.
ඔව් බොහොම පහත් සරයක් තමයි. හැබැයි හරි ගැඹුරු කටහඬක්
තියෙනවා.
ඒ වුණාට දැන් මෙහෙම හේකුත් තිබුණා මම හිතන විදිහට. ඔහු චිත්‍රපට ගායනයට එන්නේ 40 ගණන් වල. ඔහුට හම්බ වෙන්නේ සංගීත අධ්‍යක්ෂකයා වෙන්නේ මොහමඩ් ගෞස්. ගෞස් මාස්ටර් තෝරගන්න ගායකෙක් ඔහු රුක්මිණී දේවී සමග ගීත ගායනා කරන්න. ඔය මනහර ගීත ගයාලා ඒ වගේ ඉතාම මధుර කන්කලු ගීතාවලියක් ඔහුට ලැබෙනවා. ඒ කෙසේ නමුත් ඔහු රුක්මිණී දේවී සමග සියල්ලම ගායනවා. ගැයුවට චිත්‍රපටියේ සංගීතය සඳහා ඔහු ඉන්පසු තෝරා ගන්නේ නැත්තේ මන් දන්නේ මොකද්ද අවාසනාවක් නිසා. නැත්තම් ඔහුට ඉතා පිරිපුන් කටහඬක් තිබුණා ඒ යුගයේ. ඒ යුගයේ නෙවෙයි ඔහු මියනතුරුම ඔහු පස්සේ මල්ලිකා කහවිට වැනි ගායිකාවන් සමගත් ඉතාම ජනප්‍රිය ගීත රාශියක් ගයලා තියෙනවා. නමුත් ඔහුත් අර මූලිකව ගායනයම කරපු නැති ඔහු සිත්තරෙක් නිසා ඔහු පළවෙනි
අවධානය යොමු කළා. මේ ගීතේ රචනා කළ තියෙන ජෝර්ජ් ලෙස් රණසිංහ මං හිතන්නේ තනු නිර්මාණයත් සුසිල් ප්‍රේමරත්නයන්ගේමයි.
ඔව් ඔව් ඔහුගේ උංගක් ගීතවල රචනා සංගීත රචනා ඔහුගේමයි.
Power.